ස්තුති පෞලියටත් මේක ආශිර්වාද කරන මේක අවස්ථාවක් කරගන්නවා. එකම අද අපි මට දැනගන්න ලැබුණ විදිහට කොබලේ මහත්තයා අපිට යෝජනා කරලා තියෙන මහා හත්ති පදෝපම සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ පළවෙනි කාණ්ඩයේ ඒක නිසා එහෙනම් අපි දැන් මම මේ අවස්ථාවේ යොමු වෙනවා ආචාර්ය රවි කොබලේ මහත්මයාට අපි වෙනුවෙන් මේ ධර්ම සූත්‍ර දේශනාව කියලා දෙන්න කියලා. හොඳ තේරුම් සරණයි. එකම හැමෝගෙම සහභාගීත්වය ප්‍රතිපත්ති නැතිද මම තාක්ෂණය අධ්‍යයනය කරන නිසා ඔබට සහයෝගය දෙන්න මේක කරන්න කරගෙන යන්න සාර්ථක කරගන්න මම තේරුම් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. මේ මජ්ක්‍ධිම නිකායේ මේ මහා හත්තිපදෝපම සූත්‍රය ඒක කොහොම දිග වැඩි සූත්‍රයක්. ඒකේ මම එක කොටසක් අද සාකච්ඡා කරන්න මේ කල්පනා කළේ අපේ මේ සාකච්ඡා වලට අදාළව සලායතන සම්බන්ධව කියවෙන තැන. ඒක තියෙන්නේ පරිච්ඡේදය 26 26 පරිච්ඡේදයට මේ යන්න ඒක මේ PDF එක තියන අය. ඒකේ 26 පරිච්ඡේදේ පාලියෙන් පටන් ගන්න මේ එක පිටුවක අන්තිම ඡේදයේ තියෙන 26 පටන් ගන්න තැන. එතන සෙය්‍යතාපි ආවුසෝ කට්ටංච පටිච්ච වලිච්ච පටිච්ච තින්නංච පටිච්ච මත්තිංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ අගාරන්තේව සංඛං ගච්ඡති ඒව මේව කෝ ආවුසෝ අවසීච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච වම්මංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ රූපන්තේව සංඛං ගච්ඡති. මේ ටික මම කියාගෙන ගියේ එතන නිමෙයි අපිට වැදගත් නැහැ. මේ ටිකේ සිංහල තේරුම ගත්තොත් ඔය කියපු ටික වැත්නි යම්සේ දැව නිසාද වැල් නිසාද තන නිසාද මැටි නිසාද ඇවිරි සිටි අහස ගෙයයි ව්‍යවහාරයට යේද. වැත්නි මේ පරිද්දෙන්න ඇට නිසා නහර නිසා මස් නිසා සම නිසා ඇවිරි සිටි අහස රූපයයි ව්‍යවහාරයට යේ. ඒ කියන්නේ මෙතන අර ගෙවල් අර පරණ ගෙවල් මහල ඇති මේ වරිච්චි ගෙවල් කියලා කියන්නේ ඒක දැව තියනවා වැල් වලින් ගැට ගහලා තියනවා ඊළඟට මැටි ගහලා තියනවා තනකොළ හෙවිලි කරලා තියනවා එහෙම අවුරපු එකට ගෙය කියලා ව්‍යවහාර කරනවා ඒ කාලේ තිබුණ ගෙවල්. ඒ වගේ අපි මේ ශරීරය කියලා නැත්නම් මේ රූපය කියලා ව්‍යවහාර කරන්නේ ඇට නිසා නහර නිසා මස් නිසා සම නිසා ඇවිරි සිටි අහස රූපයයි ව්‍යවහාරයේ වෙයි. ඒතර ව්‍යවහාරය කියනකොට තේරුම් ගන්න එක සම්මත කියන එක. ඊළඟට අපි ඒක ඊළඟ පිටුවට යන් ඊළඟ පරිච්ඡේදය එතන සඳහන් වෙන ටික තමයි මම මේ අද සාකච්ඡා කරන්න මේ අදහස් කළේ. එතන කියනවා අජ්ජත්ති කංචේ ආවුසෝ චක්කුං අපරිහින්නම් හෝති. එතන කියන්නේ එතකොට අජ්ජත්ත වූ අපි ආධ්‍යාත්මික වූ කියලා කියනවා. චක්කුං කියන්නේ ඇස. අපරිහින්නම් හෝති ඒ කියන්නේ නොබින්දිනෝ නොබින්දුනේ වේනම් බින්දිලා නැහැ. බාහිරාච රූපා න ආපාතං ආගච්ඡanti. ඒ කියන්නේ බාහිර රූපයෝත් සමුවට නොපැමිණෙත්නම් සිංහල පරිවර්තනයේ තියෙන්නේ. එතන අපිට පාලියෙන්ම තේරුම් ගත්තොත් බාහිරාච රූපා කියන්නේ බාහිර රූප එතන ඒකේ රූපවල බහුවචනේ කියන එකක් මතක තියාගන්න. චක්කුන් කියනකොට ඒක වචන රූපා කියනකොට එතන බහුවචනෙන් එන්නේ. එතකොට බාහිර රූපයෝ ඇහැට ආපාතනය ආපාතං ආගච්ඡanti කියන්නේ ආපාතණය. වෙලා න ආපාතං ආගච්ඡanti කියන්නේ ආපාතණය වෙලා නැහැ. ඊළඟට මෙතන තව කොටසක් කියදෙනවා. නෝච තජ්ජෝ සමන්නාහාරෝ හෝති. තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදිලත් නැහැ. ඒ තජ්ජෝ සමන්නාහාරෝ කියන එකට මෙතන පරිවර්තනයේ තියෙන්නේ එයින් උපදනා අසත් රූපයත් නිසා මානසිකාරය. මේක වරහන් ඇතුලේ තියෙනවා මෙනෙහි කිරීම නොවේ නම් කියන එක. ඒ කියන්නේ එතන පාළි වචන දෙකක් කියදෙනවා තජ්ජෝ සමන්නාහාරෝ. තජ්ජෝ කියන්නේ එයින්ම උපදින, ඒකෙන්ම පැන නගින වගේ අර්ථයක් තියෙනවා. එයින්ම උපන්න වගේ. තජ්ජෝ කියන එක. සමන්නාහාරෝ කියන්නේ ඒ අවධානයේ යොමු කිරීම වගේ, මෙනෙහි කිරීම වගේ. එයින්ම පැන නැගුණු දෙයකට අවධානය යොමු වීම. අන්න ඒකත් නොවුනනම් නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. ඒ නිසා පැන නගින විඥාණය හටගන්නේ නැහැ. විඥාන භාගයාගේ පහළවීම නොවේ. මේක ආයේ අපිට පොඩ්ඩක් පැහැදිලි විදිහට ගත්තොත් චක්කුන් අපරිහින්නම් හෝති කියන්නේ ඇහැ බිඳිලා නැහැ. ඒ කියන්නේ වැඩ කරන ඇහැක් තියනවා කියන මට්ටම. ඊළඟට බාහිර රූප න ආපාතං ආගච්ඡanti. බාහිර රූප ආපාතණය වෙලා නැහැ. ඒ කියන්නේ ඇහෙන් රූප සකස් වෙලා නැහැ. ඇහැ හොඳ තත්ත්වෙ තිබුණට රූපයක් සකස් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි, එතන තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදිලත් නැහැ. එහෙම වුණොත් ඒකට අනුරූප විඥාණය පහළ වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එකේදී කියනවා අජ්ජන්තිකංචේ ආවුසෝ චක්කුන් අපරිහින්නම් හෝති. ඇහැ බින්දිලා නැහැ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. අන්න එතෙන්දී කියනවා බාහිර රූප ආපාතණය වෙලා. ඒ කියන්නේ ඇහෙන් රූප සකස් කරන මට්ටම දැන් සිද්ධ වෙනවා. නෝව තජ්ජෝ සමන්නාහාරෝ හෝති. ඒ දෙක තිබුණට එන මේ තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදුන් නැත්තම් නේවතාව තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. එතකොට මේ විඥාණය පහළ වෙන්නේ නැහැ. නැතන වැදගත් තැනක් දැන් ඇහත් බින්දිලා නැහැ, රූපත් ආපාතණය වෙලා. ඒ වුණාට තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදුන් නැත්තම් ඒකට අනුරූප විඥානේ පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන දැන් ඇහැ ගැන කතා කරන හින්දා මේ චක්කු විඥානය පහළ වෙන්නේ නැහැ කියනවා. ඊළඟට යතෝකෝ ආවුසෝ අජ්ජත්ති කංචේ චක්කුන් අපරිහින්නම් හෝති. බාහිරාච රූපාපාතං ආගච්ඡanti. ඒ කියන්නේ ඇහත් බින්දිලා නැහැ, බාහිර රූපත් ආපාතණය වෙලා. තජ්ජෝ සමන්නාහාරෝ හෝති. තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදිලා. ඒ කියන්නේ එයින් පැන නැගුණු දෙයට අවධානය යොමු වෙලා. ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවිය හෝති. එතකොට ඊට අනුරූප වූ චක්කු විඥානයගේ පහළවීම සිද්ධ වෙනවා. එතකොට මෙතන මේ චක්කු විඥාණය පහළ වෙන හැටි ගැන විස්තරයක් කරන්නේ ඒවන් තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති. එතකොට ඒ කරුණු තුනක් කියදුනොත් විතරයි චක්කු විඥාණය පහළ වෙන්නේ කියන කතාවක් මෙතන කියන්නේ. ඒ කියන්නේ ඇහැ නොබිඳී තියෙන්නත් ඕන, රූප ආපාතණය වෙන්නත් ඕන, තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදෙන්නත් ඕන. ඔය සිද්ධි තුනම වුණොත් චක්කු විඥාණය පහළ වෙනවා. ඒ කරුණු වලින් එකක් හරි අඩු වුණොත් චක්කු විඥාණය පහළ වෙන්නේ නැහැ. කියන එක. එතකොට එහෙම පහළ වුණහම යන් තථා භූතස්ස රූපං තං රූප උපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති. ඔන්න ඔතන සඳහන් වෙන රූපය තමයි රූප උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. යා තථා භූතස්ස වේදනා සා වේදනානුපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති. ඔන්න ඔතන යම් කිසි වේදනාවක් යෙදෙනවා නම් ඒක තමයි වේදනාන උපාදානස්කන්ධයට පත් වෙන්නේ. ඒ වගේම යා තථා භූතස්ස සංඥා සා සංඤූපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති. යේ තථා භූතස්ස සංඛාරා තේ සංඛාර උපාදානක්ඛන්දේ සංඝං ගච්ඡanti. ඒ වගේම යන් තථා භූතස්ස විඤ්ඤාණං තං විඤ්ඤුණු උපාදානක්ඛන්දේ සංඝං ගච්ඡanti. සෝ එවං පජානාති. ඒ කියන්නේ අතන දැන් මේ පංච උපාදානස්කන්ධය හට ගන්න හැටි පෙන්නනවා. ඒ කියන්නේ මෙතන යෙදෙන මේ විඥානයේ පහළ වීමත් සමග ඒකට යම් රූපයක් එතන යෙදුණා නම් ඒක තමයි රූප උපාදානස්කන්ධය. එතන වේදනාවක් යෙදුණා නම් ඒක තමයි වේදනාන උපාදානස්කන්ධය වෙන්නේ. ඒ වගේ සංඥාව සංකාරය විඥාණය ගැන ඒ උපාදානස්කන්ධ වෙන හැටි පැහැදිලි කරනවා. ඊළඟට ඒක ඒ සූත්‍රය සම්පූර්ණ වෙන්න කිව්වොත් සෝ එවං පජානාති. එවං කිරමේසං පඤ්ඤන්නං උපාදානක්ඛන්දං සංඝෝ සන්නිපාතෝ සමවායෝ හෝති උත්තං කෝපනේතං භගවතා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සතිති. එතන අර අපි සාමාන්‍යයෙන් සඳහන් කරන යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඒ ධර්මයේ දැක්කා වෙයි. යමෙක් ධර්මයේ දකීද ඒ පටිච්ච සමුප්පාදය දැක්කා වෙයි කියන කතාව කියනවා. එතකොට මෙතන ඊළඟට පටිච්ච සමුප්පන්නා කෝ පනිමේ යදිදං පංචාපාදානස්කන්ධා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්න වෙන හැටි ගැන පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා. ඒ වගේම යෝ ීමේසු පංච උපාදානස්කන්ධේසු ඡන්தோ ආලයෝ අනුනයෝ අජ්ජෝසන සෝ දුක්ඛ සමුදය. ତතර මේ පංච උපාදානස්කන්ධයට යම් කිසි ඡන්දයක් කැමැත්තක් තියනවා නම් ඒකේ බැස ගැනීමක් තියනවා නම් ඕක තමයි දුක්ඛ සමුදය. පංච උපාදානස්කන්ධය තමයි දුක. ඒකේ යම් කිසි කැමැත්තක් ඇලීමක් බැඳීමක් තියනවා නම් ඒක තමයි දුක්ඛ සමුදය වෙන්නේ. සෝ විමේසු පංච උපාදානස්කන්ධේසු චන්දරාග විනයෝ චන්දරාග පහණං සෝ දුක්ඛ නිරෝධෝති. එතාවතාපි කෝ ආඋසෝ බික්කුණෝ බහූ කතං හෝති. එතකොට එතන තේරුම් ගන්න ඕන මේ ඒ චක්කු විඥානය පහළ වෙනකොට විඥාන උපාදානස්කන්ධය එක වෙනවා. හෙතෙම මෙසේ දනි මෙසේ මේ පස්වැද ආරම්භ වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සනිපාතය එක්රැස් වීම වේ. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් අදාරණ ලදී. යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හෙතෙම පටිච්ච සමුප්පන්න වූ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හෙතෙම පටිච්ච සමුප්පාදය දකී කියයි. මේ උපාදානස්කන්ධය පස් දෙන පටිච්ච සමුප්පන්නේ වූ වෙති. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දයක් කාලයක් සෙනෙහයක් ගැලී සිටීමක් වේද එය දුක්ඛ සමුදයයි. මේ උපාදානස්කන්ධ පසෙහි යම් චන්ද රාග විනයක් වේද චන්ද රාග ප්‍රහාණයක් වේද එය දුක්ඛ නිරෝධය කියා එවත්නි මෙපමණෙක් වුණොත් මහණහු විසින් බුද්ධ ශාසනයේ බොහෝ කොට කරන ලද්දේ වේ. එතකොට එතන දුක කියන එක නැත්නම් පංච උපාදානස්කන්ධය කියන එකයි දුක්ඛ සමුදය කියන එක එතන අපි තණ්හාව කියලා සාමාන්‍යයෙන් ගන්න එක. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්දයක් කාලයක් ස්නේහයක් ගැලී සිටීමක් වගේ දේවල් ඒක දුක්ඛ සමුදය. එතකොට ඒ චන්දරාගය දුරු වෙයි නම් ප්‍රහාණ වෙයි නම් ඒකමයි දුක්ඛ නිරෝධය කියලා. එතකොට එතන චතුරාර්ය සත්‍යයත් එතනම දකින්න පුළුවන්, පටිච්ච සමුප්පාදයත් දකින්න පුළුවන්. ඉතින් මේක මේ බොහොම වැදගත් තැනක්. මෙතන මම විශේෂයෙන් ගත්තේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා, ඊට කලින් අපි සාකච්ඡා කළා මදුපිණ්ඩික සූත්‍රෙදි මේ වගේම චක්කු විඥානය පහළ වෙන හැටි. ඒක මතක ඇති කට්ටියට, චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති කියලා ඒ විදිහට කියාගෙන යනවා. එතනයි මෙතනයි වෙනස තමයි, එතන කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඒ කියන්නේ ඇහත් රූපයත් නිසා චක්කු විඥාණය උපදිනවා කියන එක. මදුපිණ්ඩික සූත්‍රයේදී මෙතෙන්දී ඊට වඩා තව කොටසක් වැඩිපුර දාලා තියෙනවා. ඒ කියන්නේ ඇහැ නොබිඳී තියෙන්නත් ඕන, රූපාපාතනය වෙන්නත් ඕන. එදක අපිට ගන්න පුළුවන් චක්කුංච පටිච්ච රූපේච. ඊට අමතරව තියෙනවා තජ්ජෝ සමන්නාහාරෝ කියලා තවත් හේතුවක් වෙන නැත්නම් ප්‍රත්‍ය වෙන ධර්මතාවයක්. එතකොට ඇහැ තිබුණත් රූප තිබුණත් තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදුන් නැත්නම් චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ කියන අදහස තියෙනවා. ඒ කියන්නේ තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදුනොත් තමයි චක්කු විඥාණය පහළ වෙන්නේ කියලා එතන වැඩිපුර කරුණක් යෙදෙනවා. මෙතන අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. අපි ටිකක් අපි අපේ සහභාගී වෙන පිරිසගේ අදහස් පොඩ්ඩක් විමසලා බලමු මේ ගැන මොනවද හිතන්නේ කියලා. මේ දෙකේ වෙනසයි, මෙතන මේ තජ්ජෝ සමන්නාහාරෝ කියන එකෙන් අදහස් කරන එක තේරුම් යනවද කියලා පොඩ්ඩක් කියන්න බලන්න අපි අවස්ථාව දීලා බලමු. තෙරුවන් සරණයි.
සංඥාවක් ඇද්ද, ඒක සංඥා
ස්කන්ධයට ඇතුළත් වෙනවා. මේ විදිහට තුන කෙනෙකුගේ යම් සංස්කාරයක්ද ඒවා සංස්කාර උපස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ විදිහට තුන කෙනෙකුගේ යම් විඥානයක්ද ඒ විඥාන උපස්කන්ධයට ඇතුළත් වෙනවා. එතකොට ඔහුගේ වේදිර තේරුම් ගන්නවා කියලා පංච උපස්කන්ධ ගැන විස්තර කරනවා. මම හිතා ඊට පස්සේ මම හිතන හන්දිටට අහන්න ලැබුණා. එහෙනම් අපි ඔක්ලගේ මාත්‍ය යෝජනා කරපු විදිහට පුතුමාට කියපු විදිහට විස්තර ප්‍රශ්නයක් තියෙනවා. මේ රැදී ඔය අදහසක් තියෙනවා ඉතිරිපත් කරන්න පුළුවන්. මොකද තියෙනවා සර්නේ.
ප්‍රශ්නයක් තියෙනවා හැම දෙනාගේම අවසරයි. මේ වචනය පච්චෝ සමන්නාගතෝ කියන එක මම අහලා නැහැ. ඒ කියන්නේ දැන් මම තේරුම් ගත හැටියට ඒ කියන්නේ මානසිකාරය. එතකොට විඥානයයි නෑ රූපයයි සයි එකතු වෙන තැන විඥානය හටගන්නේ නැහැ මානසිකාරය හටගත්තේ නැත්නම් මේක තව ටිකක් පැහැදිලි කරලා දුන්නොත් බොහොම පිං.
හොඳයි. ඒක සිංහල පරිවර්තනයේ සමහර වෙලාවට මානසිකාරය කියලා දක්නට ලැබෙනවා. හැබැයි එතන ඒකේ බොහොම වැදගත් දෙයක් අපිට මගහැරෙනවා. මොකද තජ්ජෝ සමන්නාහාරෝ කියලා වචන දෙකක් තියෙනවා. තජ්ජෝ කියන එකේ පාලි වචනේ තේරුම එන්නේ එයින්ම නිපන්. ඒ කියන්නේ එයින්ම පැන නැගුණි කියන එක. ඒක එතකොට එයින්ම පැන නැගුණු එකකට සමන්නාහාරෝ කියන්නේ අර මානසිකාරය වගේ තේරුමක්. ඒ කියන්නේ අවධානය යොමු වෙන ගතිය. එතකොට එතන ඒ වචන දෙකක් තියෙනවා. දැන් මේකේ මම ළඟ ඇත්තටම පරිවර්තන දෙකක් තියෙනවා. එකක් ඔය අපිට ඒවල තියෙන PDF එක මම හිතන්නේ සම්බුද්ධ ජයන්ති ඒ පරිවර්තනය ඒක තමයි අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. එතන මේ තජ්ජෝ සමන්නාහාරෝ කියන එක යෙදෙන්නේ ඒකේ සිංහල තේරුම මම මේ ඒකේ 461 පිටුවේ තියෙන්නේ. ඇවැත්නි ඉතින් ආධ්‍යාත්මික වූ ඇස නොබිඳුනේ වේනම් බාහිර රූපය උත් ඇස් සමුවට නොපැමිණෙත්නම්. ඊළඟට තමයි අර තජ්ජෝ සමන්නාහාරෝ කියන්නේ එයින් උපදනා ඒක තව විස්තර කරනවා වරහන් තුළ ඇසත් රූපයත් කියන එක. එයින් උපදනා කියන එක. ඒකට එයින් කියන්නේ ඇසත් රූපයත් උදව් වෙලා ඒකෙන් උපදී. නැවතන අපි ටිකක් මගහැරෙන තැනක් ඒ වුණාට හරිම වැදගත් කියලා මට හිතුණා. මෙතන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ එයින් උපදනා. එතකොට ඒ කියන්නේ ඇහැ ගැනත් නෙමෙයි රූපය ගැනත් නෙමෙයි එයින් උපදනා ධර්මතාවය ගැන මෙතන සඳහන් ඉතජ්ජෝ කියන එකේ. අන්න ඒකට තමයි මේ මෙනෙහි කිරීම නැත්තම් මානසිකාර්යය එහෙම නැත්තම් අවධානය යොමු කිරීම තියෙන්නේ. තජ්ජෝ සමන්නාහාරෝ කියනකොට එහෙම අදහසක් තියෙනවා. ඒක සම්බුද්ධ ජයන්ති පරිවර්තනෙත් තියෙනවා. ඒ වගේම මන්නක තව පරිවර්තනෙකුත් මට හම්බ වුණා. මේ තවත් වැදගත් විදිහට පිළිගන්න APD සොයිසා ත්‍රිපිටක පරිවර්තනෙම තියෙන්නේ. නැවැත්මේ ආධ්‍යාත්මික වූ චක්සු ප්‍රසාදේ නොබිඳුනේ වේද බාහිර රූපාරමුණු ඇස හමුවට නොපැමිණියේ වේද. මේ අනිත් ඡේදවල තියෙන්නේ මේ විදිහටම හින්දා මේ පැමිණියාද නොපැමිණියාද කියන එක පැත්තක තියලා ඊළඟට කියනවා මේ තජ්ජෝ සමන්නාහාරෝ කියන එකට තියෙනවා ඊට අනුකූල වූ මෙනෙහි කිරීම කියන කතාව. එතකොට අපි මෙතන සිංහල පරිවර්තන වලට වඩා ඉතින් තමයි පාලියෙන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තජ්ජෝ සමන්නාහාරෝ කියන එක එතන මම දකිනවා සාමාන්‍ය මානසිකාරය කියන අපේ චෛතසිකේට එහා ගිය තැනක්. ඒ කියන්නේ තජ්ජෝ කියනකොට එයින්ම උපන් කියන සඳහනක්. ඒක විශේෂයෙන් සඳහන් වෙනවා. ඒකට එයින්ම උපන් දෙයකට තමයි මේ අවධානය යොමු වෙන්නේ. අන්න ඒක දකින්න තමයි මෙතන විඥාණය පහළ වෙන්නේ කියන අදහස. ඒක තමයි තජ්ජෝ සමන්නාහාරෝ කියන වචන වල මේ ගන්න තියෙන්නේ. ඒක හැබැයි හරිම වැදගත්. දැන් අපි මදුපිණ්ඩික සූත්‍රයේදී ඔය කතාව යෙදෙන්නේ නැහැ. ඒ කතාව නැතුව බොහොම කෙටියෙන් කියන්නේ අසත් රූපයත් නිසා චක්කු විඥාණය පහළ වෙනවා කියලා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාණං කියන කතාව විතරයි තියෙන්නේ. ඒ වුණාට දැන් එතන තේරුම් ගන්න ඕන ඇහැයි රූපෙයි තිබුණ පළියටම විඥාණය පහළ වෙන්නේ නැහැ. එතන මෙහෙම මේ තජ්ජෝ සමන්නාහාරෝ කියන සිද්ධියත් යෙදුනොත් විතරමයි චක්කු විඥාණය පහළ වෙන්නේ. මෙතන අපි ඇහැට මේ සඳහන් කළා වගේම ඊළඟ පරිච්ඡේදවල අනිත් ආයතනවලටත්, ඒ කියන්නේ සෝත, කනට, නාසයට, දිවට, කයට, මනසට කියන ඒ හැම ආයතන හයටම මේ විදිහටම විස්තර වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි පමණක් නෙවෙයි, ඊට අමතරව මෙතන තජ්ජෝ සමන්නාහාරෝ කියන ගති, එතන ඉන්න උපන්දේකට අවධානය යොමු වීම කියන කරුණත් එක්ක තමයි මේ විඥානයාගේ පහළ වීම තියෙන්නේ. ඒකම ඔය විඥානය කියන එක පටිච්ච සමුප්පන්නයි කියන එකත් එතනම තේරුම් ගන්න ඕන. දැන් ඒක මදුපිණ්ඩික සූත්‍රේ නම් බොහොම පැහැදිලි. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච. ඒතර පටිච්ච කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ නිසා කියන එක. එතන පොඩ්ඩක් මම මතක් කරනවා, මේ පටිච්ච කියන එක සමහර වෙලාවට වරද්ද ගන්නවා මේ ගැටෙන කියලා. ගැටෙන අදහස නෙමෙයි එතන තියෙන්නේ, නිසා කියන එක. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය වගේ නිසා. සයි රූපයි නිසා. ඊළඟට උපජ්ජති. ඒතර පටිච්ච කියන එකක් තියෙනවා, උපජ්ජති කියන එකක් තියෙනවා. ඒ දෙක සම්බන්ධ කළොත් ඔයගලන්ට කෙනෙක් පටිච්ච සමුප්පන්න කියන කතාව. පටිච්ච කියන්නේ හේතු උනේ මොනවද? අසයි රූපයි. ඊළඟට සමුප්පන්න උනේ විඥානය. පටිච්ච සමුප්පන්න උනේ විඥානයක්. ඒකයි මෙතන පටිච්ච සමුප්පාදේ තියෙනවා කියලා කියන්නේ විඥානයේ පහළ වීම කියලා. ඒ කරුණත් ටිකක් අපිට වැදගත් වෙනවා, මේ වැදගත් ධර්ම කරුණක් කියලා මට හිතෙනවා. හොඳයි, තව අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
මට සමා වෙන්න. මේ මම අහනවා, මේක අපි මම ජොයින් වුණේ හුඟ පහු වෙලා. ඒ කියන්නේ මේක භවංග සිත් සම්බන්ධ වෙලාද කියලා මම මේ කල්පනා කරනවා. මේ මම යන්නේ වැරදි මාර්ගයට. එතකොට ඔය මේ මොකක්ද මේ පංචෝ සමන්නාගතෝ කියන එක, එතකොට මේ භවංග සිත්තයි විඥානයයි, විඥානය පිහිටන්න නම් භවංග සිත්තේ මොකද ద్వාර තියෙනවන්නේ? එහෙම එකක් ගැනද දන්නේ නැහැ මේ කියන්නේ. එහෙමද?
එතෙන්දි මම ওই චිත්ත වීති මෙතෙන්ට අපි සම්බන්ධ කළේ නෑ. ඒ වුණාට එතනත් يعني පැත්තෙන් තේරුම් කරනවා නම් මේ ඒ ద్వාරයකට අදාළ විඥානයක් පහළ වීම ගැන මේ කතා කරන්නේ. يعني චක්කු විඥානය වෙන්න පුළුවන්, සෝත විඥානය වෙන්න පුළුවන්. يعني පංච ධාරාවජන සිතෙන් පස්සේ පහළ වෙන විඥාන සිත ඒ චිත්ත වීති පැත්තෙන් ගත්තොත් අනේ ඒ ආයතනෙට අදාළ විඥාණය ගැනයි මේ කතා කරන්නේ. එතකොට එතන පෙන්නනවා ඒ විඥාණී පටිච්ච සමුප්පන්න බවක්. يعني පටිච්ච සමුප්පන්න කියනකොට දැන් ඕකේ මෙතනත් සඳහන් වෙනවා අපි ධර්මයේ දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන එක. එතකොට මේ පටිච්ච සමුප්පන්න බවයි මෙතන අවබෝධ කරන්න තියෙන්නේ ඒ විඥාණයක් පහළ වීමෙදී. එතෙන්දී අපි අර කලින් සාකච්ඡාවලත් ඕක ගොඩක් කතා කළා. පටිච්ච සමුප්පන්න බව කියද්දි තේරුම් ගන්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේක පෙර තිබිච්ච දෙයක් නෙමෙයි. පෙර නොතිබීම හටගන්න. ඒකට කියන අහුත්වා සම්භූතං කියලා. ඒ වගේම මේක ඒක හිත නැති වෙනකොටම නිරුද්ධ වෙන ස්වභාවය. එතනින් පස්සේ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න කියනකොට ඒ විදිහට ධර්මතාවයකුත් තියෙනවා. ඒකට ඒ හේතුන් තියෙනකොටම විද්‍යමාන වෙන ස්වභාවය. හේතුන්ගෙන් තොරව ඒගෙන කතා කරන්න බෑ කියන කරුණත් එතන යෙදෙනවා. ඉතින් අපිට මේ අභිධර්මයේ සම්බන්ධ කරගන්න නැතුව සරලව කතා කළොත් මෙතන මේ ආයතනයක් සම්බන්ධව හටගන්න විඥාණය ගැනයි මේ සඳහන් වෙන්නේ. ඒක ආයතන 6ටම මේ සූත්‍රෙම විස්තර කරනවා. එතකොට චක්කු විඥාණය පහළ වෙන්න නම් මෙන්න මේ කරුණු තුන සම්පූර්ණ වෙන්න ඕන. ඇස නොබිඳී තියෙන්න ඕන, රූප ආපාතනය වෙලා තියෙන්න ඕන, තජ්ජෝ සමන්නාහාරෝ කියන කරුණ යෙදෙන්න ඕන. ওই තුනෙන් එකක් හරි අඩු වුණොත්, එකක් හෝ කීපයක් හෝ අඩු වුණොත් විඥාණය පහළ වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මේ කරුණ තුන යෙදුනොත් අනිවාර්යෙන් විඥාණය පහළ වෙනවා. කියන්නේ මෙතන පහළ වෙනවා කියන කොටත් තේරුම් ගන්න ඒක අර මේ කරුණු ටික ඉවර වෙලා පහළ වෙනව නෙමෙයි. මේ කරුණු යෙදෙනකොට විඥාණය විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ එකට යෙදෙන සම්බන්ධිකුත් තියෙනවා. අනිතනේ පැහැදිලි වෙන්නේ නැති, පැහැදිලි නැත්නම් තව අහන්න. පෙරුවන් සරණයි.
පැහැදිලි
වෙන්න. ඔරමයි. මේ මාතක ඔෆ් කරගන්න එකෙන් එක එකක් කියන අපි කතා කරනකොට. කොකල ජමාත්ම එකම උපතුමාත් එක්ක මම හිතන්නේ අපි සාකච්ඡා කරා මේ ඉස්සර ද්විතීය චේතන සූත්‍රය කියලා බුද්ධ දේශනාවක්. මට මතකයි ඒ සූත්‍ර දේශනාවේ විඥානයේ පිහිටීම සහ නොපිහිටීම ගැන යම්කිසි විස්තරයක් කියා දෙනවා. ඒකෙත් මේ මානසිකාර්ය ගැන, ඒ කියන්නේ ඒක කියනවා මම හිතන්නේ චිත්තේති පකප්පේති සිතයිද කල්පනා කරයිද කියලා කියනවා. නොච්චේ චේතේ නොචේ පකප්පේති නොසිතයිද කල්පනා නොකරයිද කියලා කියනවා. ඒ සිතුවත් කල්පනා කරත් කල්පනා නොකරත් අනුසිත ධර්ම පවතිනවා විඥානය පිහිටනවා කියලා කියනවා. එකම ඒකෙදිත් අනිත් පැත්තට අනුසිත ධර්ම පවතින්නේ නැත්නම් විඥානය නොපිහිටනවා කියලා කියනවා. මම හිතන්නේ අපේ කොකලිය මාත්‍ර අපිට ඒකත් යම් කිසි විදියකින් මෙතනට අදාළ කරගන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි.
ඒක නම් සමා වෙන්න ඕන. ඒක මං එක්ක නෙමෙයි ඒ සාකච්ඡාව තිබුණේ. ඉතින් මට ඒ සූත්‍රය ගැන එච්චරම මේ අදහසක් නැහැ. අපි ඒක එක්ක ඔබතුමා හරි ඒක දන්න කෙනෙකුට ඒක සම්බන්ධ කරන්න පුළුවන්.
රූපාරම්මන කෙරේ, ඒ කියන්නේ ආරම්මණයන් කෙරේ, ඒ කියන්නේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පට්ඨ පොට්ටප්පාරම්මන, ධම්මාරම්මන කියන මේ ආරම්මණයන් කෙරෙහි සිතේ සිතයිද කල්පනා කරයිද කියලා කියනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් නොසිතයිද කල්පනා නොකරයිද කියන මනසකාරය ප්‍රයත්නවත් නැතත් යම්කිසි දෙයක අනුසය ධර්මයේ පවතී නම් එතකොට කියන මෙන්න ඒක නිසා මේ විඥානයේ ප්‍රයත්නට අරමුණ වෙනවා කියලා කියනවා. අරමුණ ඇති කල්ලි විඥානයේ පිහිටනවා කියලා කියනවා. විඥානයේ ප්‍රත්‍ය නාම රූප වෙනවා කියනවා. නාම රූප ප්‍රත්‍ය සලආයතන, ප්‍රත්‍ය ස්පර්ශ, වේදනා, තෘෂ්ණා, කෝපතර, උපාදාන, භව, ජාති කියලා ඔය විදිය ඔය ආකාරයට යනවා. එතකොට ඒකෙම මේක දැන් අපිට අපි පංච උපාදානස්කන්ධෙන් අපි නිදීම ගැන අනිත් පැත්ත නිර්වාණය මාර්ගය ගැන කියනවා මේ විදියට. ඒ කියන්නේ ඒ ආරම්භණය කරේ නොසිතයිද කල්පනා නොකරයිද අනුසය ධර්ම නොපොයිතයිද කියලා කියනවා. ඒක නොපොත්වයිද කියන අපි අනුසය ධර්ම පවත්වන්නේ නැත්නම් ඒ විඥානයේ පෑමට අනුව නොවේ කියලා කියනවා. අරමුණ නැති කල විඥානයේ පීතියම නොවේ කියලා කියනවා. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයේ, නාම රූප නිරෝධයෙන් සලආයත නිරෝධයේ, සලආයත නිරෝධයෙන් ස්පර්ශ නිරෝධයේ, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයේ, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධයේ, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධයේ, උපාදින් නිරෝධයෙන් භවී නිරෝධයේ, භවී නිරෝධයෙන් ජාති නිරෝධයේ, ජාති නිරෝධයෙන් ජරා මරණ දුක්ඛ දොමනස් පායාසය නිරෝධ වේ. මෙසේ දුක් පැසේ නිරෝධ වේ කියලා කියන්නේ يعني මේක මේ සූත්‍ර දේශනාත් අපි පංච උපාදානස්කන්ධය තමයි මම හිතන්නේ. මේ සූත්‍රය මුලින්ම අපි කතා මේ සාකච්ඡා පාදයෙන් නොකරත් සරුවත් මහ රහතන් වහන්සේ මේකේ පංච උපාදානස්කන්ධය දුක කියන එක තමයි මම හිතන්නේ. කතා කරන සපක් පදස් ගැන කතා කරන්නේ මම හිතන්නේ ඒක ඒ හා සමාන වෙන සූත්‍ර දේශන සමායන මොකද මතේ මම හිතුව ප්‍රථම එක තමයි සාකච්ඡා කරේ කියලා. ඔතේ මම කල්‍යාණ මිත්‍යාට යමු එන්නම් එනම් වෙනත් අදහස් සහ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න තියෙනවා සර්.
තිරුවන් තරණයි කෞරණීය ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම කල්‍යාණ මිත්‍රයන් මිත්‍රයන්ගෙන අවසරයි. පින්වත් මහත්මයාණෙනි දැන් මේක මම තේරුම් ගත්ත ආකාරය හරිද කියන එකටයි මට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මට තේරෙන විදිහට මේ විඥානේ උපදින්නේ ඇසත් රූපයත් උපකාර කරගෙන ඇති වෙන අවධානය එහෙම නැත්නම් කල්පනාව නිසායි. මෙන්න මේකයි මට කෙටියෙන් මේක තේරුනේ මේක නිවැරදිද කියන එක. නැවතත් මම කියන්න විඥානේ උපදින්නේ ඇසත් රූපයත් උපකාර කරගෙන ඇති වෙන කල්පනාව හෝ අවධානය නිසායි. මෙන්න මේකද මේකේ කෙටි අදහස කියන එකයි මම දැනගන්න කැමති. හොඳයි තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද මට පෙන්වන්න අවශ්‍යම උන තැන තමයි ඔබතුමා ප්‍රශ්නේ යොමු කළේ. ඇසත් රූපයත් අවධානය. දැන් නැත්නම් අපි මානසිකාරය කියලා සමහර වෙලාවට සඳහන් වෙනවා. එච්චරද මෙතන කියන්නේ. ඒක තමයි මම මේ පාලි වචනේ වෙනම කීපසරයක්ම කියන්න උත්සාහ කළේ. එතන තනි වචනයක් නෙමෙයි වචන දෙකක්ම තියෙනවා. තජ්ජෝ සමන්නාහරු. එතකොට තජ්ජෝ කියන එකේ දැන් තජ්ජෝ කියන එක නැතුව සමන්නාහරු විතරක් තිබුණා නම් ওই කතාව සමහර විට හරි. හැබැයි මේ තජ්ජෝ කියන එකේ හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ එයින්ම පැන නගින. එයින්ම උපන්. එයින්ම නිපන් කියන අර්ථයක්. දැන් ඔන්න ඔතන මේ කියන්නේ මම දකිනවා බොහොම ගැඹුරු තැනක් අපි සමහර විට මගහැරෙන තැනක් තියෙනවා කියලා වගේ අදහසක් එනවා. එතකොට අර අසත් රූපයත් අවධානය යොමු වීමත් කියන එකට තව ටිකක් එකතු වෙන්න ඕන. අවධානය යොමු වෙන්නේ අසටවත් රූපයටත් නෙවෙයි. එයින්ම පැන නැගෙන යම්කිසි ස්වභාවයකට තමයි මේ අවධානය යොමු වෙන්නේ කියන අදහස තමයි මම මේ මෙතන කියන්න උත්සාහ කරන්නේ. අපි තව ටිකක් අදහස් විමසලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම ඇතුළු සිල් දෙනාම මට මෙන්න මෙහෙම එකක් තේරුණා. දැන් අපි මේ පහසුවේ තේරුම් ගන්න ශබ්දය කියන එක දැන් අත මේසෙට වැදුනොත් ශබ්දයක් නිපද වෙනවා. ඉතින් ඒක අමුතුවෙන්ම පැන නැගුණ දෙයක්. ඒක කවුරුත් කරපු දෙයක් නෙමෙයි. අන්න එහෙම දෙයක් ඇහෙනුත් වෙනවා. නමුත් අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. අන්න එහෙම වෙන දෙයක් ඒක හරිද කියලා දැනගන්න කැමතියි. තිරුවන් සරණයි.
හොඳයි. එතනින් මම තව පොඩි අපි උපමාවක් අරන් ඕක පැහැදිලි කරගන්න බලමු. දැන් අර අතත් මේසයත් වැදුනහම ශබ්දය උපදිනවා කියනකොට එතකොට ශබ්දය කියන එක අතත් නෙමෙයි මේසයත් නෙමෙයි. ඒ දෙකටම අයිති නැති එතනින්ම උපන්න. අන්න ඒ වගේ අදහසක් තමයි මේ තජ්ජෝ කියන එකේ තියෙන්නේ. එතකොට අපි මේ ආයතන මට්ටමට දැම්මොත් දැන් ඒ ශබ්දෙත් අපිට ඇහිලා තියෙන්නේ කනෙන්නේ. එතකොට සෝතායතනය මට්ටමට දැම්මොත් එතකොට අපේ කන ගත්තොත් අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් මේ වෙලාවේ වුණත් ඕගොල්ලෝ අහලා බැලුවොත් පොඩ්ඩක් වෙලා අහගෙන හිටියොත් බොහොම ශබ්ද තියෙයි. ඒ වුණාට එක වෙලාවකට ඇහෙන්නේ එක ශබ්දයක් විතරයි. එතකොට අපිට තියෙන ඔක්කොම ශබ්ද ඇහෙන්නේ නැහැ. තව විදිහකට කිව්වොත් අපි මේක සාමාන්‍ය අපි දන්න මේ භෞතික කන ගැන සඳහන් කළොත් දැන් කම්බරේ කියන එකේ ශබ්ද ගොඩාක් වදිනවා හැම මොහොතෙම. හැබැයි අපට එක පැත්තකින් අවධානය යොමු වෙන්නේ එක ශබ්දයකට විතරයි එක මොහොතකදී. ඒ කියන්නේ එක විඥානයකට ඇහෙන්නේ එක શબ્දයක් විතරයි. දැන් මේ වෙලාවේ මම පිරිසට මේ වෙලාවේ ඇහෙන්නේ මොනවද කියලා වටපිටාවේ අහලා කියන්න කිව්වොත් එක එක්කෙනා එක එක શબ્ද ගැන අදහස් කරයි. මොකද ඒ විඥානෙට අහුවෙන්නේ යම්කිසි શબ્දයක්. ඒ කියන්නේ අපි මේ දැන් වෙන වෙන තැන්වල ඉදදි නෙමෙයි මේ පිරිස නිකන් හිතන්නේ එකම තැනක ඉන්නවා කියලා. දැන් මෙතන ඉදදි ශබ්ද 10000 ගාණක් තියෙන්න පුළුවන්. ඒකට ඒ වයින් අපට අපේ විඥාණයට ඒ වෙලාවට ප්‍රකට වෙන ශබ්දයක්. ඒ කියන්නේ අවධානයේ යොමු වෙන ශබ්දයක් ඇහෙන්නේ. ඒක එක්තරා අපිට දැන් මේක ගැඹුරට යන්න මූලික මට්ටමේ පැහැදිලි කිරීමේදී එතකොට අර කනේ වැදෙන ශබ්ද වලින් එකක් තමයි විඥාණයට ඇහෙන්නේ. එතන මම අර ඇසයි ඇසේ ආපාතනය වෙන රූපයි කියනකොට ඒ රූප කියන එක බහු වචනේ කියලා මතක් කළා. ඇස එක වචනේ. මේ මදුපිණ්ඩික සූත්‍රය ගත්තත් චක්කුංච පටිච්ච රූපේච කියලා තියෙනවා. පාලියෙන් ගත්තහම ඒක බහු වචන. චක්කුං කියන්නේ ඒක වචන. ඒකට ඇසත් රූපත් නිසා. ඒකට ඒ රූප බහු වචන. ඒ කියන්නේ රූප ගොඩාක් ඇසේ ආපාතනේ වෙලා තියෙනවා නැත්නම් ඇසෙන් සකස් කරලා දීලා තියෙනවා. එතකොට ඒ වයින් ඒ ඔක්කොම අපිට පේන්නේ නැහැ චක්කු විඤ්ඤාණයට. චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ එතනින් එකක් විතරයි කියන අදහසක් උතන තියෙනවා. ඒක කනට ගත්තොත් කනේ වදින සද්ද ඔක්කොම නෙමෙයි එක ක්ෂණයක් ගත්තොත් මම මේ කියන්නේ. විඤ්ඤාණය පහළ වෙන ක්ෂණේදී කම්බරේ වදින සද්ද ඔක්කොම නෙමෙයි එතන එක શબ્දයක් විතරයි මේ විඥානයේ අවධානි යොමු වෙන්නේ. ඒක තමයි ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්න පුළුවන්. එහෙම අදහසක් මේක මේ මූලික මට්ටමේ පැහැදිලි කිරීමක්. මම තව ඊළඟට අපි තව ටිකක් කතා කරලා ඒක ඊළඟ ගැඹුරු මට්ටමට යමු. තව මොකක් අදහස් තියනවද? තෙරුවන් සරණයි. ගාක්ම වැදගත් තැනක් මම ඔය නිතර සාකච්ඡා කරන්න අපි සාකච්ඡා කරන්නම අවශ්‍ය තැනක් ඔය ඇහුවේ. ඒකම අර ඔබතුමා කලින් කියපු ද්විතීය චේතනා සූත්‍රෙත් අර මේ පැහැදිලි කිරීමේ මේ විස්තර ටික තියනවා හරියටම. මේ කියන ටික මෙතෙන්දී මම මතක් කරනවා ආපහු අපේ පිරිසට අවශ්‍ය නම් අර මදුකින්දික සූත්‍රය අපේ පරණ සාකච්ඡාවත් අහලා බලන්න පුළුවන්. මම කෙටියෙන් මතක් කරනනම් එතන වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. පස්සේ කියලා කියන්නේ මේ මේ තුන පවතින මොහොත වගේ කියලා අදහස් කරන්න පුළුවන්. يعني ඇසත් රූපයත් චක්කු විඥානයක් කියන එක. හැබැයි එතන මේ මදුපිණ්ඩික සූත්‍රයේ බොහොම පැහැදිලි මේක පස්සේ කියනකොට පස්සපච්චය වේදනා යං වේදේති තං සංඥානාති යං සංඥානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති මේ වගේ විස්තරේ යනවා. එතන මේ විශේෂ කරුණක් තියෙනවා. මේ ස්පර්ශය සිදු වුණොත් වේදනාව ඇති වෙනවම ඒක අපිට පටිච්ච සමුප්පාදයේ පැහැදිලි පස්සපච්චය වේදනා. එතකොට යං වේදේති තං සංඥානාති ඒකෙදි එහෙම යනවා පටිච්ච සමුප්පාද පැත්තෙන් ගත්තොත් මේ වේදනා පච්චය තණ්හා. එතකොට අර ඊට පස්සේ ඔක තණ්හාවෙන් දිගින් දිගට ගෙනියන්නත් පුළුවන්. අර ඔබතුමා ඉස්සෙල්ලා විස්තර කරපු ද්විතීය චේතනා සූත්‍රය යන්නේ දැන් ඔතනින් අපි යම් කිසි පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. ඒ කර්මණු කරගෙන ආයේ ආයේ පංච උපාදානස්කන්ධ සිත් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ඇලීමක් ඇති වුණොත් ඒක සම්බන්ධව තව තව දේවල් හිතන්න පුළුවන්. ඒවත් දිගින් දිගටම තණ්හාවෙන් ආයේ ආයේ හදන පංච උපාදානස්කන්ධ සිත්ම වෙනවා. ඒ එහෙම කොටසකුත් තියෙනවා. ඉතින් මෙතන මේ බොහොම වැදගත් වෙනක් තියෙන මේ පස්සපච්චය වේදනා කියන එක. ඒ කියන්නේ ස්පර්ශය සිද්ධ වුණත් වේදනාව හට ගන්නවමයි. එතන වේදනාව තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශයක් තිබිලා වේදනාවක් නැතුව තියෙන විදිහක් නැහැ. ඒක පටිච්ච සමුප්පාදයේ තියෙන බොහොම පැහැදිලි පස්සපච්චය වේදනා කියන එක. ඒකම මේ අපි මම තව සූත්‍රයක් පොඩ්ඩකට මේකට සම්බන්ධ කරන අර ඒ කාලේ තිබ්බ 62ක් දෘෂ්ටි සඳහන් වෙන බ්‍රහ්මජාල සූත්‍රයේදී ඒ එක එක මත ඒ කාලේ තිබුණා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ හැම මතයක්ම සඳහන් කරන්නේ කොකක් ස්පර්ශයේ පැත්තෙන් තදපි පස්ස පච්චය. තදපි පස්ස පච්චය කියලා විතරයි කියන්නේ ඔය හැම මතයකටම. ඒ කියන්නේ ඔය ආපු හැම මතයක්ම ස්පර්ශය පැත්තේ කරගෙන ආපු මත. එතකොට දැන් අපිට මෙතන පස්ස පච්චය වේදනා ඒක සම්බන්ධ කරගෙන මොනවා හරි සංජානනය කළොත් විතක්ක කළොත් ප්‍රපංච හැදුවොත් ඒකටත් අපිට කියන්න වෙන්නේ තදපි පස්සපච්චය කියලා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැක්මක් නෙමෙයි, යථාභූත ස්වභාවය දැක්මක් නෙමෙයි, ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. ඒකම දැන් ඒක මැදකදී නැවතීමක් ගැන අතන කතා කරන්නේ නැහැ. පස්සපච්චය වේදනා ළඟට ඒක අර පටිච්ච සමුප්පාදේ ගත්තොත් වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන ඕම දිගට යනවා. එතකොට එතන පස්සපච්චය වේදනා ඉතුරු කරලා ඊට පස්සේ තණ්හාවක් දුරු කිරීමක් ගැන නෙවෙයි පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේදි කියන්නේ මේ තණ්හාව හටගන්නේ වේදනාව නිසා. වේදනා පච්චය තණ්හා. එතකොට තණ්හා වේදනා නිරෝධා තණ්හා නිරෝධ. ඊළඟට වේදනාවට හේතු වෙන්නේ පස්සේ. පස්ස පච්චය වේදනා. එතකොට වේදනාව නිරුද්ධ වෙන්නේ පස්ස නිරෝධා වේදනා නිරෝධ. ඊළඟට මෙතන මම දකින්නේ මේ බුදුදහමේ ගැඹුර තමයි අනිත්තර අනිත්තාපෝ 62ක් දෘෂ්ටි. එක්ක බුදුදහම සම්බන්ධ වෙන්නේ ඔන්න ඔතනින්. ඒ කියන්නේ දැන් මෙතන බුදුදහමේදී පෙන්නවා පස්ස පච්චය කියන ටිකට අමතරව මේ පස්සේ හටගත්තේ මොනවද? වෙන එකකවත් ඒක කතා කරන්නේ නැහැ. ඒකට පස්සේට හේතුව තමයි දැන් මේ සූත්‍ර දෙකේදීම අපි මම මෙතන ගත්තෙත් මේ මහා පිටදෝරණ සූත්‍රෙදී පස්සේ හටගන්න හැටි ගැඹුරට විස්තර කරනවා. මදුපිණ්ඩික සූත්‍රයේදී අසත් රූපත් නිසා චක්කු විඥාණය ওই තුන හටගත්තා නම් ඒක පස්සේ. දැන් මෙතන මහා හත්තිපද උපම සූත්‍රයේදී අසත් රූපත් විතරක් නෙමෙයි තවත් ඒ කරුණක් ගන්නවා. තජ්ජෝ සමන්නාහාරෝ කියන එක නැවේ තුනම හේතුණක් තමයි විඥාණයක් පටිච්ච සමුප්පන්න වෙන්නේ. ඒ කරුණු තුනෙන් එකක් හරි නොයදුනොත් විඥාණයක් පහළ වෙන්නේ නැහැ. විඥාණයක් උපදින්නේ නැහැ කියන කරුණ. ඒතකොට විඥාණයක් ඉපදුනේ නැත්තම් පස්සේ කියලා කරුණක් යෙදෙන්නේ නැහැ. අපේ අර ඒ මදුපිණ්ඩික සූත්‍රයේ සාකච්ඡාවේදී ගත්තු ඒවා මතක ඇති. මදුපිණ්ඩික සූත්‍රෙම ඊළඟ ඡේදයට යනකොට කියනවා චක්කුන් සති රූපං සති චක්කු විඥානං සති. එතකොට මේ පස්සේ වෙනවා. එහෙම වුණත් ඔය කියපු කරුණු ටික වේදනා සංඥා විතක්ක ප්‍රපංච ඒ ටික සිද්ධ වෙනවමයි. හැබැයි චක්කුන් අසති රූපං අසති චක්කු විඥානං අසති එහෙම වුණත් අර ටික වෙන්නේ නැහැ කියන එක. يعني පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි සේරම පෙන්වන. එතකොට පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියන එකෙන් කෙනෙකුට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට පස්සේ කියන මට්ටමේදී ලෝකෙට අයිති දෘෂ්ටියක්, ඒ කියන්නේ අපි ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා කියන අදහස තමයි පස්සේ කියන්නේ. කියන්නේ මොහොතේදී ඒ තුන හටගෙන තියෙන. ඒතකොට ඒක බෙදන්නත් පුළුවන් අජ්ජත්ත බහිද්ද. අජ්ජත්ත ආයතන බහිද්ද ආයතන කියලා. ඒ කියන්නේ අස අජ්ජත්තයි රූප බහිද්දයි. එහෙම නැත්නම් කන අජ්ජත්තයි සද්ද බහිද්දයි. ඒකට ඔක මජ්ජේ සූත්‍රෙදිත් විඥාණය මැද කියලා කියනවා. අජ්ජත්ත ආයතන කාන්තයක්, බහිද්ද ආයතන කාන්තයක්, විඥාණය මැද. දැන් ඔය මට්ටමේදී පස්සය කියන එක හටගෙන. මොකද මේ කරුණු තුන පිහිටලා. ඒකට මෙතන තේරුම් ගන්න ඕන අපි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පස්සය කියන එක හටගන්නේ කොහොමද? හට නොගන්නේ කොහොමද? සමුදයයි නිරෝධයයි. ඒකට මේ පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි ගැන අවබෝධයක් එහෙම තමයි සම්මා දිට්ඨිය විදිහට හඳුන්වන්නේ. මේ මම මෙතන අදහස් කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ලෝකෙට අයිති එහෙම නැත්නම් කම්මස්ස කතා සම්මා දිට්ඨිය නෙමෙයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. තෙන්දී එතකොට ඒ කියන්නේ පස්සේ හටගන්නේ කොහොමද කියන මට්ටමක් මෙතන විස්තර කරන ස්වභාවයක් තියෙනවා. මේ ගැන අදහස් දක්වලම අපි ඒක මං තව ටිකක් උදාහරණයක් අරන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. කාට හරි මොනවා හරි අදහස් තියෙනා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
විද්‍යාවක් කියලා අවබෝධ වුණාමයි අල්ලගන්න කෙනෙක්වත් නැහැ. අල්ලගන්න ඒකුත් නැහැ. ඒක තේරුණාම අල්ලගන්න ඕන කමක් නැහැ. අන්න එතකොට පස්ස නිරෝධය සිද්ධ වෙනවා. ඒ පස්ස නිරෝධය යාපෝදිය විදින විවකරන්නේ මේක ලෝකෝත්තර සත්‍ය නෙවෙයි ලෞකික සත්‍ය. ධම්ම කියන්නේ මනසට දැනෙන දේවල්. ඇහැට දැනෙන දේවල් කියනවා. කනට දැනෙන දේවල් වලට සත්‍ය කියනවා වගේ නායිතය දැනෙන දේවල් වලට ගන්ධ කියනවා වගේ ඉතර දැනෙන දේවල් වලටයි රූප කියන්නේ. ඒ රූප හදන්නේ අලායත ආයතන හයක්. ඒවට ආයතන කියලා කියන්නේ ඇහැට සක්කායතන කියන්නේ ඒ ඇහැ තමයි රූප හදන්නේ. කනට සෝතායතන කියන්නේ එයා තමයි සක්ක හදන්නේ. ඒ වගේ මේ හැම බිඳුවකින්ම යමක් නිර්මාණය කරනවා. ඒක යථාර්ථ සත්‍යයක් පරමාර්ථ සත්‍යයක් නෙවෙයි. අපේ කිසිම ඉන්ද්‍රියකට කිසිම දෙයක ඇත්ත තත්වයේ පේන්නේ නැහැ. ධාර්ණයක් වශයෙන් ගත්තොත් අපිට මේ අපේ ශරීරයේ හැදිලා තියෙන පරමාණු උපපරමාණු ස්ටින් ඉතිවිං පන්දලෙන්නේ තරංග ඒ මොකක්වත් පේන්නේ නැහැ. ශක්ති ප්‍රවාහ මොකක්වත් පේන්නේ. ඒක නිසා අපි යමක් දන්නවා කියලා කියන්නේ අපේ ඉන්ද්‍රිය ඥානෙට. ඉන්ද්‍රියට වඳුරු වෙන ඥානෙ. ඒ ඥානෙ හැදෙන්නේ පටිච්ච සමුප්පාදනව කියන එකයි මේ දේශනේ පැහැදිලි කරන්නේ. පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ පත්‍යම් වෙලා හැදෙනවා. උදාහරණයක් වශයෙන් ගන්න. අපි ගන්න කෑම බීම තමයි අපේ ලේ බවට පත් වෙන්නේ. ඒ ලේ කෑමයි කියලා කියන්නේ කෑම බීම නෙවෙයි කියන්නේ. ඒ වුණත් ඒවා කෑම බීම නෙවෙයි ලේ. ලේ හැදෙන්නේ කෑම බීම පත්‍යම් වෙන. ඒ වගේ තමයි ඇහි රූප හැදෙන්නේ බාහිර රූප පත්‍යම් රූප කියන ධර්මාර්ථය ඒ අපපාචිකන රූප නෙවෙයි. ඉමේජස් කියන එක නෙවෙයි. රූපපීතිකෝ වික්‍රේ රූප. රූපණය. ඒක තමයි මේ අද නූතන විද්‍යාවේ ඉතා මෑතක තිබුණු හැහගෙන තියෙන්නේ මේ ලෝකයේ තියෙන රූපණ විතරයි. එක වස්තුවකින් තව වස්තුවක් වෙනස් වෙන්නේ ඒකේ රූපණේ අනුව. පරමාණුකම් නම් පොසිටිව් පරමාණුවක් නෙගටිව් පරමාණුවකින් වෙනස් වෙන්නේ දෙකේ රූපණිය උදේ. ඒ වගේම ක්වාක් එකක් තවයකින් වෙනස් වෙන රූපණිය උදේ. ඒ කියන්නේ ভাইබ්‍රේෂන්. ස්පන්දනය උදේ එක හරියට එක නාලිකාවක් තව නාලිකාවකින් වෙනස් වෙන්නේ ඒකේ තියෙන ভাইබ්‍රේෂන් එක උදේ. එක මොබයිල් එකකට එන තරංග තවයකින් වෙනස් වෙන්නේ ඒකේ තියෙන රූපණිය උදේ. එතන ධර්මාර්ථය වෙන් ගත්තාම ඇහැ රූපණේ වෙන්න පුළුවා, කන රූපණේ වෙන්න පුළුවා, නාහය රූපණේ වෙන්න පුළුවා, ඒ රූපණේ වෙන්නේ අණුව. වෙන දෙයක රූපණේ අණුව. බාහිර රූපයක රූපණේ අණුව. ඒකයි මේ මෙතනදී ජීජීටි පැහැදිලි කරන්නේ ඒ රූපණේ වෙන්න චක්කු අපරි ඉන්න. ඇහැ ඉන්න කැඩෙන්න පිටින්න නැතුව. ඇහැ හොඳට තියෙනවනේ. ඇහැ නරක් නොවී තියෙනවා නම් බාහිරාජ රූපාජ. බාහිර රූපණය. බාහිර වස්තුවක ඇති වෙන කම්පනය. යම්කි බාහිර වස්තුවකට ආලෝක තරංග හරි ශබ්ද තරංග හරි ඇති වෙලා ඇති වෙදිලා ඇති වෙන කම්පනය. වේගයෙන් ගැහුවාම ඇති වෙන කම්පනය. යම්කි වස්තුවක විකිරණය වෙන සූර්යාලෝක තරංග ප්‍රති අපි වස්තුවකට ආලෝක වැටිලා එයා ඒකෙන් පිට කරනවා විකිරණය කරනවා ඒවයි අපිට දැනෙන්නේ ඒකට බාහිර රූපණිය නිසා ඇහැ තියෙනවා නම් ඒක ඇහැට දැනිලා ඇහැ තියෙන එක කියන්නේ අපරේ බින්නම් කියන්නේ බින්දින්නේ නැතුව ආපාතම් ආගච්ඡති කියලා කියන්නේ දැකීම දැනීම හරි යම දැනීමට යොමු වීම ආපාතං ආගච්ඡ සත්‍යෝච කියන්නේ ඒ යොමෙන් මොකද ඒකෙන් හටගත්ත රූපයකට වැටිච්ච ආලෝක තරංග නිසා ඇති වෙච්ච දේ අපි ඇහැට දැනනවා තමන්නා ආරෝ කියන්නේ හැම අතින් ආත්පති ඒ සියල්ම අපිට දැනු යාන්තම් දැනන නෙමෙයි ඒ සියල්ම අපිට දැනනකොට තමා විඥාන භාගස්ස භාගා හොයි දැනීමක් කියන එක විඥාන වීමක් කියන එක පහළ වෙනවා මේ ඉති ඉතා වැදගත් දෙයක් තියෙනවා ඔක් පැහැදිලි කරලා මේ අපි ඇහැයි කියලා කියන්නේ වස්තුවක් නෙවෙයි අවකාශයක් ඉස්තන ඇහැයි ඇහැක් නෑ යම් කිසි රූපණයකින් යම් කිසි අවකාශයක් පිළිලා තියෙනවා අන්න එකට අපි ඇහැ කියලා කියන්නේ. ඉතින් මේ දේශනාව උඩ මේ අපි අස්කන්නාසාදී ය තියෙන දේවල් හිස් දේවල් කියන හැඟීමක් අපිට ඇති වෙනවා. ඒ වගේම තමයි මෙතන පැහැදිලි කරනවා ආපාතම් කියන්නේ අවපාතය. පත් වෙනවා ඉතන හරියට ඒ වලකට වැටෙනවා ඇහැ කියන වලට රූප වැටෙනවා කන කියන වලට ශබ්ද වැටෙනවා නහය කියන වලට ගන්ධ වැටෙනවා ඒ වලේ ඇතුළේ තියෙන කැළපිල්ලකට තමයි අපි රූප ශබ්ද ගන්ධ ආදී කියලා කියන්නේ මේ දෙන්නුම් කරන්නේ අපේ ඉන්ද්‍රියන් නිසා අපිට දැනන දේවල් අපි අල්ලා ගන්නවා කොහොමද අත්වාද උපාදානයි කොහොමද ආ මට දැනෙනවා දැනීමක් පහළ වුණා නේද බුද්ධාධිරහත්ත චක්කු උදපාදි දැකීමක් පහළ වුණා ඥානම් උදපාදි දැනීමක් පහළ වුණා පඤ්ඤා උදපාදි නුවණක් පහළ වුණා විඥා උදපාදි ඇත්ත පහළ වුණා ආලෝකුන්ද පාදි එවිරේතු අන්දරති පිටදී පිට පටන් ගන්න.
පෙරුවන් සරණයි.
අපි අල්ලා ගන්න එක. මලින්දම කතා කරන්න කිව්වෙත් එනම් දුන්නා තරණයි ඔක තමම කියන් තියෙන්නේ විකඩා.
බොහොමකින් අපි ක්‍රමවත් ඔව් අපි වෙන කාටත් මේ අදහස් ඉස්පස් කරන්නේ නැත්නම් මම හිතන අපි අපි කොබලක මාත්මට යමු ඕන කොබලක මාත්මයා ඔව් මම ඔබට ඔබතුමාට ඉදී කොට
තෙරුවන් සරණයි අපි මේක අර සාකච්ඡාවක් විදිහට ගෙනියන හින්දා තව කාට හරි ඒ කියන්නේ ගැටලු තියනද මම මෙහෙම අපි සම්මතෙන් තේරුම් කරන ටික මම හිතන්නේ හුඟක් අය දන්නවා ඇති අපි මෙතන මේ සූත්‍රයක් අපි නුවණින් විමසන්න කොහොමද අපේ අදහස් ටික යොදාගන්නේ කියන මට්ටමට යන්න අපි උත්සාහ කරමු. තව කාට හරි මොනවා හරි අදහසක් තියනද කෙටියෙන් ඉදිරිපත් කරන්න අපි කාලය එක්කත් මේකේ මට තව ගැඹුරක් මෙතන පෙන්වන්න තියෙනවා. කාට හරි අදහසක් තියනවා නම් ඉදිරිපත් කරන්න බලන්න කෙටියෙන් ප්‍රශ්නයක් හරි මොනවා හරි තියනවා නම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මාත්මයා මේ දැන් අපි මොකද ඔබතුමා නමුලින් අදහස් කළා වගේ දැන් අපි අපේ මේ ආයතනයන් කියන්නේ මේ ඒ අස්සකල නාසය දිවකය මේ මනස මේ ඔක්කොම තියුණාට මේ එක සැරේකට එකයි අපිට ගෝචර වෙන්නේ මේවා මේ දැන් අපි මොනවා හරි දැන් අපි ඇවිදගෙන යනකොට මේ අපි මොනවාර හිත හිත කියොත් මේ කොච්චර දේවල් දැක්ක දැනුණත් ඒව ගැන ගානක්වත් නැහැ මේක එකක් එක අනිත් පැත්තෙන් අර දැන් අපි දැන් පටිසම්පාද ගත්තාම තියෙන්නේ මේ විඥාන පච්චා නාම රූප මෙතන නාම රූප කියන දැන් ඒකට නාම කියන කැලලකුත් තියෙනවා දැන් මේක රූප පිටින් නැහැ නාම නම් නැතුව නාම පිටින් නැහැ රූප නැතුව. දැන් අපි දන්නවා මේ නාම කියන කොටස සිතේ ඇති වෙන තත්වයක්. ඒක මේ සිතේ සිත වේදනාව සංඥාව චේතනාව පස්සේ මානසිකාරය. මේ ඔක්කොම සිතේ ඇති වෙන තත්වයක්. ඉතින් මට තේ පැටහෙන විදිහට අන්න එතන තමයි ඔය මේ මේ ඇත්තටම මේ අපි අරමුණක් වශයෙන් ගන්න වෙන්නේ. මොකද මේ ඒ නමක් නාමයක් වශයෙන් නැත්තම් ගත්තේ නැත්තම් එතන මේ ඇත්තටම මේ පස්සයක් පිටින් නැතිකත්තත් තමයි මට හිතෙන්නේ. එතකොට ඒ එහෙම නොවුනොත් විඥානය පහළ වෙලත් නැහැ කියලා තමයි හිතෙන තරුවන් සරණයි.
ඔව් බොහොම වැදගත්. අපි අන්න ඒ වගේ දේවල් තමයි මේකේ නුවණින් විමසන්න ඕන. ඔය කියපු අදහස අපේ මම හිතන්නේ ඊට කලින් තිබුණ සාකච්ඡාව උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය